මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
ගරු ස්වාමීන් වහන්ස නමස්කාර පූරකව සිරස FM පන්සිල් මළුවේ මෙතුම් දහම් සාකච්ඡාව සඳහා ඔබ වහන්සේව පිළිගන්නවා. ස්වාමීන් වහන්ස සෝවාන් වීමට හෝ රහත් ඵලය ලැබීමට හැක්කේ ආනාපාන සතිය වැඩිමින් පමණක්ද? බුද්ධානුස්සතියෙන් හෝ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම තුලින් එසේ කළ නොහැකිද?
මෙහෙමයි නෝනා, කවුරුන් හෝ දේශනා කරනවා නම් ප්‍රකාශ කරනවා නම් බුද්ධානුස්සතිය තුලින් මෛත්‍රී භාවනාව තුලින් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බෑ, අධිගමයන් සාක්ෂාත් කරගන්න බෑ. ආනාපාන සති භාවනාව තුළින් පමණයි අධිගමයන් සාක්ෂාත් කරනවායි කියන කාරණේ නෝනා, බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ට කොතනකින්වත් ගැළපීමක් නැහැ. මොකද ආනාපාන සතිය කියන්නේ, බුද්ධානුස්සතිය කියන්නේ, මෛත්‍රිය කියන්නේ නෝනා සමතයන් හැටියට ගැනෙන භාවනාවක්. එතකොට ඒ සමත භාවනාවන් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, ආනාපාන සතිය වඩලා ඒ බුද්ධානුස්සතියත් මෛත්‍රියත් ආනාපාන සතියත් විදර්ශනා නුවණින් දැක්ක තැනනෝනා බුද්ධානුස්සතිය තුළින් උතුම් අදුගමයන් සාක්ෂාත් කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දැකලා මම මීට පෙර ආතෝ මේ ගැන මතක් කරලා තියෙනවා. ඒතර බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකිනවා කියන්නේ අපි මල් පහන් පූජා කරලා, ගිලම්පස පූජා කරලා, බුද්ධ වන්දනාවක් කරලා, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් භාවනාවක් හැටියට පුහුණු කරලා අපි ඒ ආස්වාදයේ තුල ජීවත් වෙනවනම් තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආස්වාදයේ තුලින්, බුදු ගුණයන් කෙරෙහි ආස්වාදයේ තුලින් අපි ජීවත් වෙනවනම් ඒ බුදු ගුණ භාවනාව නිරේතුරු අපිට පාර පෙන්වන්න භවය සුගතිය උපතකට. එතකොට ඒ වගේම යම් කෙනෙක් මෛත්‍රී භාවනාවන් වඩලා දස දිශාවට මෙත් සිත පතුරවලා ඒ මෛත්‍රී සිත කෙරෙහි ආස්වාදයෙන් යා ජීවත් වෙනවනම් අනිවාර්යයෙන් මේ මෛත්‍රී අපිට පාර පෙන්වන්නේ භවයට සුගතිය උපතකට. ඒ වගේම යමෙක් ආනාපාන සති භාවනා කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනියේ රූපාවචර ධ්‍යාන තලයන් සකස් කරගෙන නැත්නම් අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන ඒ ආනාපාන සති සමාධිය ආස්වාදයේ තුල ජීවත් වෙනවනම් ඒ වේදනාවේ ආස්වාදයේ තුල ජීවත් වෙනවනම් ඒ ආනාපාන සති භාවනාවත් අපිව අරන් යන්නේ භවයේ උපතකටමයි. රූපාවචර අරූපාවචර භවයේ උපතකට. ඒ කියන්නේ කොතනකවත් අපිට විදර්ශනා නුවණ සකස් කරලා දුන්නේ නැහැ. නමුත් අපි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ හැටියට මේ බුද්ධානුස්සතිය මෛත්‍රිය වඩද්දී නෝනා අනිවාර්යයෙන්ම අපි අතින් මේවා වැඩෙන්නේ භවයේ අරමුණු කරගෙනමයි, සංස්කාරයන් හැටියට. නමුත් අපි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට වැටිලා ඒ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ තුලදී නෝනා අපි බුද්ධානුස්සතියත් ධම්මානුස්සතියත් සංඝානුස්සතියත් විදර්ශනා නුවණින් දකින දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් බබලන රූපකායත් පිරිණිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනායි කියලා එයා දකිනවා. බුදුරජාණන් වහන්සේගේ රූපකායත් එයා අට්ටික සංඥාවක් කරලා දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය පිරිණිවන් මංචකේ ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා ඒ ධාතුන් වහන්සේලා මේ මොහොතේ වැඩ සිටියත් ඒ ධාතුන් වහන්සේලාත් යම් දවසක බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවායි කියන කාරණේ දකිනවා. එහෙම දකින කෙනා දක්ෂයි, දැස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේගේ අර සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය සිහිපත් කරගෙන ඒ රූපකාය බාහිර සතර මහා ධාතුවට එකතුනා වූ සතර මහා ධාතුවක් හැටියට දකින්න. ඒ දැක්ම විදර්ශනාමය දැක්මක්. ඒ දැක්ම තුල නොනා බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දැක්කා. ඒ තැන උතුම් අධිගමයන් සාක්ෂාත් කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. ඒ වගේම යම් කෙනෙක් මෛත්‍රිය පුහුණු කරලා දස දිශාවටම මෙසිත පතුරවලා නොනා ඒ මෙසිත පැතරීම තුල ලැබුවා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොහොතක් මෙනෙහි කරනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ කරණීයමෙත සූත්‍රයේ දේශනා කරන්නේ කමඨහනක් ඇටියෙද වස්වසා සමාදන් වුණා වූ භික්ෂුන් වහන්සේලා 39කට. එතකොට ඒ කරණීයමෙත සූත්‍රයේ තුල ඒ මෙසිත වඩලා තුන් මාසයක් පුරාවට ඒ ස්වාමින් වහන්සේලා ඒ මෙසිත තුලින් සකස් වුණා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා ඒ සියලුම ස්වාමින් වහන්සේලා උතුම් අරිහත් ඵලයට පත්ුණා. ඒ වගේම ආනාපාන සති භාවනාව තුළ නිරේතුරු ආනාපාන සති සමාධීන් සකස් කරගෙන ඒ ආනාපාන සති සමාධියක් විදර්ශනා නුවණින් දැකලා මේ සමාධිය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්, මේ ආස්වාදයත් අනිත්‍යයි කියලා දකින්න තැන නෝනා එයා ආනාපාන සතිය තුනුණු උතුම් විදර්ශනා නුවණ ඇති කරගන්න. ඒ නිසා සමාජය තුල මතයක් ගොඩනැගෙනවා නම් බුද්ධානුස්සතිය තුලින් මෛත්‍රිය තුලින් උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න බැහැයි කියන කාරණය ඒක ධර්මානුකූලව ගැලපෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා බුද්ධානුස්සතිය මෛත්‍රිය අවශ්‍ය නම් භවයේ සැපේ උදෙසා භවයේ කුසල් සංස්කාර උදෙසාත් අපිට යොමු කරගන්න පුළුවන්. ඉනුත් එහාට ගිහිල්ලා අපි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියට මාර්ගයේ වැඩෙද්දී අන්න බුද්ධානුස්සතියත් මෛත්‍රියත් ආනාපාන සතියත් නොනා අනිවාර්යෙන්ම අපි තුල විදර්ශනානුවණ අධිගමයන් සාක්ෂාත් කර දෙන මාර්ගයේ බවට පත් වෙනවා. තේන්නාද? එනිසා නිරේතුරුවම ධර්ම මාර්ගයේ තුල ගමන් ගනිද්දී මෙතනදී මේ ප්‍රශ්න සියල්ලම මතුවෙන්නේ කාරණා තුනක දුර්වලභාවය නිසා. බුදුරජාණන් වහන්සේ සෝවාන් අංග හැටියට, ඒ කියන්නේ අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා මුලින්ම අපි සෝවාන් ඵලෙන් සාක්ෂාත් කරගන්නේ නේද? විදර්ශනාමය දැක්ම තුළ සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නේ. ඒතකොට මේ සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න තැනදී මේ සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට පළවෙනි ධර්මතාවය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. තේරෙනවද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව නොනා කවදාක්වත් කෙනෙකුට උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න බැහැ.
ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍රය සර කියලා කියන්නේ කුමක්ද?
මෙතනදී ධර්මානුකූලව කල්‍යාණ මිත්‍රය ආශ්‍රය කියලා කියන්නේ නොනා අපේ සැබෑම කල්‍යාණ මිත්‍රයා ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. දැන් මගේ භික්ෂු ජීවිතේ මගේ කල්‍යාණ මිත්‍රයා බවට මම පත් කරගත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කරනවා ආනන්ද මගේ පිරිනිවීමෙන් පස්සේ මේ සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ ධර්ම විනය දෙකයි කියලා. එහෙනම් මේ මොහොතේ අපේ සාස්තුන් වහන්සේ බවට අපේ කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ කවුද? මේ උතුම් සූත්‍රගත ධර්මය. ධර්ම විනය දෙක. ඒතකොට මේ සූත්‍රගත ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ සූත්‍රගත ධර්මය විකෘතීන්ගෙන් තොරව නිවැරදිව දේශනා කරන්නා වූ ගෞරවනීය සාමින් වහන්සේලා තමයි මේ මොහොතේ අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගත්තේ. සූත්‍රගත ධර්මයේ විකෘතිභාවයෙන් තොරව දේශනා කරන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලායි අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගත යුත්තේ. තේරෙනවද? එහෙනම් කල්යාණ මිත්‍රාශ්‍රය සමාජය තුල තියෙනවා. මෙතනදී අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් සොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම සොයාගෙන යන්න ගියොත් නැවත නැවත බරපතල පැටලීලෝ අපි පැටලෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී අපේ කල්යාණ මිත්‍රයා විය යුත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් වූ මේ සූත්‍ර ධර්මයමයි. ඒ සූත්‍ර ධර්මයන් විකෘතීන්ගෙන් තොරව සමාජගත කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලාමයි. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපි ලබන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. ඒ ලබන්නා වූ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මුවින් පිටුණා වූ ඒ උතුම් ධර්ම රත්නයමයි. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීම තුල අන්න අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා. තේරෙනවද? සද්ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට දැන් මේ සද්ධර්ම ශ්‍රවණය කරද්දී අපි කාගෙන්ද සද්ධර්ම ශ්‍රවණය කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත්වෙච්ච කල්යාණ මිත්‍රයින්ගෙන්මයි. අපි වෙන වෙන අයගෙන් ධර්මය අහන්න යන්නේ නැහැ. වෙන වෙන අයගෙන් ධර්මය අහන්න යන්නේ නැහැ. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණය ශ්‍රවණය කළා වූ සද්ධර්මය අන්න නුවණින් මෙනෙහි කරනවා. එයා නුවණින් මෙනෙහි කරනවා, ධර්මානුකූලව මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ යම් ආකාරයෙන්ද දේශනා කළේ ඊට අදාළව ධර්මය මෙනෙහි කරනවා. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබනවා, සද්ධර්ම ශ්‍රවණය කරනවා, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් දැන් මෙනෙහි කරනවා. අන්න මෙනෙහි කරද්දී එයා ධර්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ එයා ආරෂ්ඨාංගික මාර්ගයට අදාළ මාර්ගයට එයා යොමු වෙනවා. එතකොට දැන් මෙතන තමයි නෝනා ධර්ම මාර්ගයේ අංක 1. මේතනින් තොරව අපිට ධර්මයක් කතා කරන්න බැහැ. ධර්මයක් කතා කළොත් ඒ ධර්මය විකෘතියක් බවටයි පත් වෙන්නේ. නමුත් වර්තමාන සමාජයේ නෝනා නොයේ දුෂ්ටීන් සමාජගත වෙලා තියෙනවා. ඒතකොට මේ නොයේ දුෂ්ටීන් සමාජගත වීමට මූලික හේතුව මෙන්න මේ කාරණා හතරේ දුර්වලභාවය. මේ කාරණා හතරේ දුර්වලභාවය. නමුත් මේ කාරණා හතර දුර්වල කරගන්න දක්ෂයෙකුට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ කාරණා හතර සමාජය තුල ප්‍රකටව තියෙනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රය සමාජය තුල ප්‍රකටව තියෙනවා. ඕන කෙනෙකුට සූත්‍රගත ධර්ම දැන් සිංහල භාෂාවෙන් කියවන්න පුළුවන්, අන්තර්ජාලයට ගිහිල්ලා කියවන්න පුළුවන්. ස්වාමින්වහන්සේලා ධර්ම දේශනා කරනවා. ඒ තුලින් අපි සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්න වෙනවා.
ස්වාමින්වහන්සේ දැන් කල්‍යාණ මිත්‍ර ඇසුර සොයාගන්න බැරි ගැටලුවකට කෙනෙක් පත් වුණොත් ඒ පුද්ගලයාට ත්‍රිපිටක ගත කරුණු, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දේශනා කරන ලද දහම් කරුණු ඇතුළත් ත්‍රිපිටකය කල්යාණ මිතුරා හැටියට ඇසුරු කරන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස?
එහේ අනිවාර්යෙම පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය සොයා ගන්න බැහැ කියන කාරණේ නෝන මම පිළිගන්නේ නැහැ. මොකද වර්තමාන සමාජයේ තරම් මාධ්‍ය හරහා ධර්මයේ ප්‍රචාරය වෙන්නා වූ කාලයක් අතීතයේ තිබ්බේ නැහැ. ඉතින් ඒ ධර්මදේශනා තුලින් අප්‍රමාණ කල්යාණ මිත්‍ර ධර්මයන් දේශනා වෙනවා.
මට සමාවන්න ස්වාමින් වහන්ස, නමුත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා අද සමාජයේ ඉතාමත් විරලයි නේද ස්වාමින් වහන්ස?
මෙහෙමයි. නමුත් නෝනා අපිට කොතනකදවත් ඒ කාරණය ඒ ආකාරයෙන්ම දුර්ලභයි කියලා දකින්න නම් බෑ. මම එහෙම දකින්න යන්නේ නැහැ. තේරෙනවද? මං කියනවා ඔබලාටත් එහෙම දකින්න යන්න එපායි කියලා. විකෘතීන් තීනෝ අප්‍රමාණ සූත්‍රගත ධර්මයෙන් බාහිර ධර්මතාවයන්. නමුත් නෝනා අප්‍රමාණ ස්වාමින් වහන්සේලා උත්සාහ ගන්නවා මේ කල්යාණ මිත්‍ර භාවය රැකගෙන තමන්ගේ කාර්ය සිද්ධ කරගන්න. එත දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමාජය නෝනා හුඟක් වෙලාවට ස්වාමින් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කිරීම පැත්තකින් තියලා වෙන වෙන අයගේ ධර්මයන් ශ්‍රවණය කරන්න යනවා. එහෙම මේ ප්‍රවණතාවයක් සමාජය තුල තියෙනවා. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයේ ශ්‍රාවකීන් වහන්සේලා සද්ධර්මයේ දේශනා කරද්දී සමාජය වෙන වෙන අයගෙන් ධර්මයේ දේශනා කරන තැන් තියෙනවා. ඒ වෙයි විපාකයන් හැටියට අනිවාර්යයෙන්ම මේගොල්ලෝ පළවෙනි තැනදිම නෝනා ධර්ම මාර්ගයේ විකෘතියක් කරලයි අල්ලගන්නේ. ඒක මේ වර්තමානයේ අපේ ගිහි පින්වතුන්ලා අතර තියෙන ආ දුර්වලතාවය. එතන දුර්වලතාවයේ සකස් වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ තියෙන දුර්වලභාවය නිසාමයි. ඒ නිසා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා. ඒ තුලින් සද්ධර්ම ශ්‍රවණය අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආ ධර්මය අහනවා. ඊළඟට ඇසුවා වූ ධර්මය තමන්ගේ ජීවිතයට අදාළව අන්‍යා නුවණින් දකිනවා. ඒ නුවණින් දකින්නේ අන්න ධර්මානුධම්ම ප්‍රතිපදාවට යා එළඹෙනවා. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයට වැටෙනවා. දැන් මෙතන තමයි ධර්ම මාර්ගයේ අංක එක. මෙතනින් තොරව නොනා ධර්ම මාර්ගයක් කිසිම කෙනෙක්ගේ වැඩෙන්නේ නැහැ. දෙවි කෙනෙක් පස්සේ ගියා කියලා, බ්‍රහ්මෙක් පස්සේ ගියා